පැලවීමක් නෑ කියන්නත් බෑනේ.
ඔව්.
අම වීජේ කියන්නේ පැලවීමත් එක. අන්න එහෙනම් පැලවීමේ හැකියාවක් තියෙනවා. එතකොට නැත කියන අන්තයට යන්නත් බෑ. අවස්ථා සම්බන්ධයක් දැන් අතට අහුවෙන භෞතික දේ තුළ අවස්ථා සම්බන්ධයක් පෙන්වන්න පුළුවන්. හැබැයි පැලවෙන ස්වභාවය තුළ අර පැලවීමේ ස්වභාවය තුළ අවස්ථා සම්බන්ධයක් පෙන්වන්න බෑ. අන්න එතන අපිට හිතලුවකින් සංකල්පයකින් ප්‍රකල්පනයකින් පරිකල්පනයකින් මනකට අරමුණක් හැරියට නැතුව අන්න එතනට නුවණ යෙදෙනවා නම් නුවණ යෙදෙනකොට ඇතාන්තෙන් සහ නැතාන්තෙන් කියන ඔන්න ඔය තැන් දෙකින්ම මිදෙනවා. එතන ඒ තැනට තියෙනවා කියන්නත් බෑ. يعني පැලෙන ස්වභාවයේ තියෙනවා කියන්නත් බෑ. ඒ කියන්නේ හොයද්දි හම් වෙන්නේ නැහැ. එතකොට ඇතාන්තයෙන් මිදෙනවා නැහැ කියන්නත් බෑ.
ඒ
කියන්නේ
ඔව් සයින්ස් දැන් අපි හොයන පැත්තෙන් ගියත් එහෙම දැන් ඇත කියනවා නම් හා තියනවා නම් පෙන්වන්නකො
කියලා පෙන්වන්නකො තියනවා නම් පෙන්වන්නකො.
ඔව් එතකොට එහෙම පෙන්වන්න පුළුවන් කමක් නැහැ.
එහෙම පෙන්වන්න පුළුවන් කමක් නැහැ.
ඔව් එතකොට ලෝකයා කියන ඇත කියන අර්ථයට අහු වෙන්නේ නැහැ.
නෑවත්
පෙන්වන්න බැරි එකක් නේ.
පෙන්වන්න බැහැ.
ඔව් එතකොට ඇත කියන අන්තයට ඒ කියන්නේ ඒ ස්වභාවයට අහු වෙන්නේ
නැහැ. අහු වෙන්නේ
නැහැ. ඔව් හැබැයි පෙන්වන්න බැරි හින්දා එහෙනම් නැහැ කියන එකට යන්නත් බැහැ. මොකද මේ එහෙම එකක් නැද්ද?
නැද්ද? නැත්නම් ලෝකේ යනවා රායි නැත කියන අන්තයට යනවා.
ඔව් ඔව් ඇත කියන එකට දාන්න බැරි හින්දා නැත කියන එකට පණින්න හදනවා.
නැත කියන එකට පණින්න හදනවා.
ඔව් එතකොට ඒ ලෝකයා හිතන පැත්තට මේක අහුවෙන්නේ.
ඇත්තටම මේ රවි මහත්තයා උතන්ට ඇත කියලා ස්ථිරත්වයක් හරි නැත කියලා ස්ථිරත්වයක් හරි දෙන්න පුළුවන්ද?
එහෙම බැහැ කිව්වට ස්වාමීනාංක උතනත් දැන් ආයේ ආයේ එක එක අර අපිව දෘෂ්ටි වලට යන්න පුළුවන් එකයි මම මේ ආයේ ආයේ ප්‍රශ්න කරන්නේ.
දැන් දෘෂ්ටි වලට යන්න පුළුවන් මොකද මේ දැන් අර දැන් ඔය කාගේද මේ ශාස්ත්‍රවරුන්ගේ දෘෂ්ටි අතින් ශාස්ත්‍රි
අවස්ථාව ඇත්තක් කියන්න බෑ නැත්ත් කියන්න බෑ කියලා කතා කරන්න පුළුවන් නේද?
අන්න හරි. ඔව් සමහර අය කියන්නේ ශාස්ත්‍රි තියෙනවා. මේ අවස්ථාවියම් කියන්න බෑ. ශාස්ත්‍රනාස්ති අවස්ථාවියම් නැහැ කියන්න බෑ. ශාස්ත්‍රනාස්ති චනාස්තිච අවස්ථාවියම් ඇත්ත නැත කියන්න බෑ. නේවනාස්තිත නනාස්තිච අවස්ථාවියම් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. මොකද ඔතනට කියලා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. හැබැයි පැහැදිලි කරන්නත් බෑ අවස්ථාවියම් කියන තැනට. එහෙම දෘෂ්ටියකට යන්න. ඔව්.
ඒ කියන්නේ අපි අර හිතන්න ගිහිල්ලා ලොජික් එකක හිර වෙනවා මොකක් හරි එකක.
අනේ හරි.
මේකයි ඔය කියන්නේ කියලා ඒක දාගන්නවා. එතකොට එහෙම දාගන්නත් බෑ මේක. අනේ මේ මතු කරන්න හදන අර්ථෙට එනකොට දැන් මේ කියන්නේ මේකයි කියලා අර අපි හිතන විදිහකට අහුවෙන්නෙම නැහැ. ඒ කියන්නේ ඒක මං හිතන්නේ ඕකේ අනිත් පැත්තයි මෙතන තේරුම් ගන්න වෙන්නේ. ඒකක් අහු වුණා නම් ඒක තර්කික හරිය අහු වුණා නම් ඒක දැනගත්තු මම ඉන්නවනේ.
අන යේන හිමඤ්ඤති තතෝ සංඝෝති අඤ්ඤත. මොන විදිහටද හිතන්නේ? හිතන එක අනේ ස්වභාවයට පත් වෙනවා.
ඒක සයින්ස් පොඩ්ඩක් විස්තරකට සාදවෙන්නේ අපිට තියෙන ප්‍රශ්නය. මොකද්ද මේ අඤ්ඤතා කියන්නේ? තතෝ සංඝෝති අඤ්ඤතා කියන්නේ යේන යෝනි මඤ්ඤති තතෝ සංඝෝති අඤ්ඤතා.
යේන යේනෙහි මඤ්ඤති මොන විදියටද මේ
මඤ්ඤනා
කළත් තතෝ සංඝෝති අඤ්ඤතා. ඒ කියන්නේ දේකට අහු වෙනවනේ. දේකට අහු වෙච්ච අහුවීමම අන්‍ය ස්වභාවයට පත් වෙනවා. දෙයක් එක්ක මම සරල වගේ අදහසක් මතක් කරේ.
ඔව්. එතන ඒක අපි මං හිතන්නේ වෙනම සාකච්ඡා කරමු ඒක. පැහැදිලි කරගන්න ඕනේ නිසා. ඔව්. ඒ කියන්නේ දෙයක් කියලා පනව ගත්තොත් ඒක වෙනස් වෙනවා කියන අර්ථය වගේද? එහෙම නැත්නම්
ඒ කියන්නේ අපි මෙහෙමනේ දැන් දෙයක් කියන දේ අපෝ ඉතහා ගියපු ගැඹුරක් තියෙනවා සර්. පසුවට අපි කතා බහ කරමු. මේ දැන් දෙයක් කියවට පස්සේ අපිටම පේන්නේ මාර ගෞරවයක් මිට දේවල්නේ.
ඒකට
මානසික අරමුණ වෙන්නේද?
එතකොට දේ වෙනස් වෙනවා කියන අදහස් මේන්නේ ඒක නෙමෙයි මේ අපි කරන්නේ නේද?
ඒ
මඤ්ඤණාව ඉම අඤ්ඤතා කියන එක. කියන්නේ
සර් ඒක න පොඩි අදහසක් කිව්වොත් මන්ට ඒක එකක් වෙන්න පුළුවන් ඒකට.
ඔව් මේ මොකද්ද මේ මතු කරන අඤ්ඤතා කියන එක. ඔය ටික මං හිතන්නේ අපි කතා කරන්න ඕනේවා මේ ওই සමානව යන වචන දැන් උදේවය කියන එක නේද? ඒ වගේ විපරිණාමය කියන එක අන්න ওই වචන තමයි අපිට මේකේ දැන් මේ බුදු කෙනෙක් මතු කරන්න හදන අර්ථය මොකද්ද කියලා අපිට අර විමසන්න අවශ්‍යම තැනක් නේද අපේ හැඟුම්.
ඇත්තරම අපේ සර් මේ සාකච්ඡාවේ පූර්විකාව ගණින්දී මේ මතක් කරා බුදුරජාණන් වහන්සේ නම මේ පුබ්බේ අනුසුතේ සුදම්මේසනේ පෙර නොයේ සෝදහමක් දේශනා කරන්නේ. හැබැයි දේශනා කරන්නේ ඉන්දියානු ජන සමාජයට. ඉන්දියානු ඒ කාලේ ව්‍යවහාර කරපු භාෂාවට. එතකොට බුදුරජාණන් වහන්සේ වචන බුදුරජාණන් වහන්සේ ආයේ අමුතුවෙන් ප්‍රතිනිර්මාණය කරේ නැහැ.
එහෙම.
ඒ සමාජයේ
භාවිතා කරපු වචනමයි.
වචනමයි. හැබැයි එකෙන් දීපු අර්ථකථනය ඊට ආහස්පසම වෙනවා.
එහෙම.
දැන් සාමාන්‍ය
කෙනෙක්ට අහු වෙන්නෙම නැති.
අන්න එකන. ඒ කියන්නේ මේ එතකොට ඒ කාලේ පාවිච්චි කරපු වචනම
එහෙම
පාවිච්චි කරගෙන බුදුජානක වහන්සේ ඉතාමත් මේ දක්ෂ විදියට කියන මේ නිබ්බේධික සූත්‍රයේ වචන කියලා කියන්නේ සංඥාවේ විපාකයක් කියලා. සංඥාව කියලා කියන්නේ ලෝකේ දෙයක් නේ.
ලෝකේ
විස්තර කරන විදිය. අන්න සංඥාවේ විපාකයක් තමයි වචන කියලා කියන්නේ. ඒතර වචන ලෝකේමයි. එහෙමයි. වචන වලින් ලෝකයෙන් ඈතර වෙන්න වචන භාවිත කළා කියන්නේ යෙදෙව්වා කියලා කියන්නේ ඒකෙන් බුදුරජාණන් වහන්සේ නමකටම කළ හැක්කක්මයි වෙන අන්නේ කාටවත් කරන්න බෑ ඒ කාරණේ.
එතකොට සායන්හන්ත දැන් මේකේ අපි අර්ථය මතු වෙනවා නම් ලෝකෙන් ඈතර වෙන්න ඕන මොනවා හරි සම්බ වෙන්න බෑ. ලෝකෙට දීපු අර්ථයකින් නවතින්න විදිහක් නැහැ නේද? මතු කරන අර්ථේ ඒ අර්ථය පරීක්ෂා කරනකොට අර්ථය හොයනකොට අපිට දෙයක් හම්බ වුණා නම් ඒක මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු අර්ථයට කිට්ටු වෙලාවක් නැහැ.
කිට්ටු වෙලාවක් නැහැ. මොනවා හරි අර්ථයක් හමු වෙනවා නම් ඒ අර්ථය හමු වෙන්නේ අපේ සර් නිතරම පාවිච්චි කරනවා වගේ මටනේ හම්බ වෙන්නේ නේද?
අන්න හරි. ඒ හම්බ වුණා නම් ඉතින් මම ඉන්නවනේ මට හම්බ වෙලානේ. මං දැනගෙනනේ. එතකොට සක්කාය දිට්ඨියමයි නේද?
සක්කාය දිට්ඨියමයි.
එහෙමයි. එතකොට අන්න හරි. දැන් ඔබ වහන්සේ අර මතක කරපු අර උපමාවේ කනවා කියන ක්‍රියාව වගේ එක හොයාගෙන යනකොට මේකයි කියලා හම්බ වුණොත් ඒ ක්‍රියාව හම්බ වෙලා
නැහැ.
උපකාර කරගත්තු දෙයක් හම්බ වෙලා මිසක්
දේව ක්‍රියාව හෝ හම්බුනොත් ඒක හම් වෙන්නේ මට.
එහෙම. ඒක තමයි. දැන් ක්‍රියාව කියන එක මොනවා හරි දෙයක් හම්බ වුණා නම් ඒ කියන්නේ ක්‍රියාව කියන අර්ථය අහුුන්නේ නැහැ.
අහුුනේ නැහැ සර්.
එහෙම. ඒක කරන්නේ මේ වගේ දෙයක් තමයි මේ ලෝකෝත්තර දර්ශනය. නේද? එහෙම. මේ දැක්ම ඒ සඳහා තමයි ඉතින් මම අර අත්තා උපපරික්කය කියන එක හරි ඉතින් අමාරු වැඩ.
අපි සර් දැන් ඔය අත්තන් උපපරික්කය කියන තැනට එද්දී දැන් ඔතන අර්ථය උපපරීක්ෂණය කරනවා කියන වචනයක් ඔය වචනෙත් එක්ක සාම සාම්‍යවද මොකද සමානාර්ථ කීපයක් තියෙනවනේ. අත්තං උපපරිච්ඡේය කියන වචනයක්, ඊට පස්සේ පටිපුච්ඡා විනීතා කියන වචනය, ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය කියන වචනය, විචක්ෂණය කියන වචනය.
එහෙමයි.
ඔය වචන ඔක්කොම මේ කියන්නේ සූර්යා ඉර කිර කියන වගේ සමානාර්ථවත් පද ටිකක්. එතකොට ඔය එතන අත්තං උපපරික්කති කියන තැනට එද්දී ඉස්සෙල්ලාම සද්දාජාතෝ උපසංකමති. ඉතින් අනුපිරිර පිරිරට ආවට පස්සේ සද්දාජාතෝ උපසංකමති. සද්දාව ඇති වුණාට පස්සේ උපසංකමති එළඹෙනවා. කල්යාණ මිත්‍රයා ගාවට උපසංකමිත්වා පෛරුපාසති. පෛරුපාසෙන්තෝ සෝත අසුරු කරමින් පෛරුපාසෙන්තෝ ඕ සෝතෝ වදහති. සං
පහදවනවා
යොමුකන් ඕහිත සෝතේන ධම්මං සුනාති.
කම් හොඳට යොමු කරගෙන තහම අහනවා නේ.
අන්න එතකොට සර් මේ අපේ රවි මහත්මයා මේ ධර්මිය අහනවා කියන තැනදී ධර්මිය අහනවා කියන තැනනේ. ධර්මිය අහනවා කියන තැනේ අහනවා සුතය. එතකොට එතකොට මේ අන්න ඒ සුතය කියන තැනත් එක්ක කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනනේ. සුතා
ඒක ආයේ මතක් කළොත් එහෙමයි.
ඔව්
එහෙමයි. සුතා
මුලින් ඉඳලා
එහෙමයි එහෙමයි. අපේ
ආජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව හටගත්තට පස්සේ උපසංකමති එළඹෙනවා.
එළඹෙනවා. පැමිණෙනවා වගේ නේද?
පැමිණෙනවා. ඔව්. ශ්‍රද්ධාජාතෝ උපසංකමති උපසංකමිත්තා පයරුපාසෙන්ති. එළඹිලා ඇසුරු කරනවා.
ඇසුරු කරනවා. එහෙමයි.
පයරුපාසෙන්තෝ සෝතෝ දහති. ඇසුරු කරන සවන් පහදව ගන්නවා.
එහෙමයි.
ඕහිත සෝතේන ධම්මං සුනාති. පහදවාගත්ත සවනින් ධර්මය අහනවා. ඔය සුතය කියන තැනනේ. දැන් සුතය කියන තැනත් එක වචන පහක් වෙනවා. සුතා අහන්නත් ඕන. මොනවද අහන්න ඕන? ධර්මය. එතකොට ඒ අහනකොට මගේ අත්දැකීම් මට අවශ්‍ය විදිහට කරුණු එකතු කරන්නත් බෑ.
එකන අපේ අදහස් දාන්නත් බෑ, අපේ වට ගලපන්නත් බෑ.
ගලපන්නත් බෑ. ගන්න හරි.
අපි දන්න ටික පැත්තකින් තියන්න වෙනවා.
තියන්නම වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට වඩා අලුත්ෙන් යමක් එකතු කරන්නත් බෑ. එහෙමයි කියලා අඩු කරන්නත් බෑ. තියෙන එක වෙනස් කරන්නත් බෑ.
එහෙමයි.
අඩු කරන්නෙත් නැතුව, වැඩි කරන්නෙත් නැතුව, තියෙන දේ වෙනස් කරන්නෙත් නැතුව සුතා හරියට අහගන්න ඕන. අහගත්ත දේ දසා මතක තියාගන්න ඕන. මතක තියා ධාරණය කරගන්න. ඔව්. වචසා පරිචිතා වචනයෙන් ප්‍රගුණ කරගන්න ඕන. අන්න මනසානුපෙක්කිතා මනසෙන් සිහි කරන්න ඕන. හැබැයි හොඳට මතක තියාගන්න ඕන තාම මේ අපේ මේ රවි මහත්මයා මතක් කරා වගේ අර උපපරීක්ෂණයට තාම ගියේ නැහැ.
නැහැ නැහැ.
උපපරීක්ෂණය කියන්නේ ප්‍රඥාවත් එක යනවා. දැන් මේ කියන්නේ මනසානුපෙක්කිතා.
එහෙමයි. ඒකට අවශ්‍ය සුදුසුකම් ටික මේ කියන්නේ නේද අපේ.
පැහැදිලිවම. ඒ කියන්නේ මේ ගහක මුල් සපාගෙන මේ මල් පළතුරු බලාපොරොත්තු වෙන එක හරි අසාධාරණයි. ඒ වගේ මේ මේ මූලයන්
එකපාරටම ඇවිල්ලා අර්ථ මේකයි කියලා එක හොයන්න ගියොත් එහෙම වෙන දෙයක් නෙවෙයි.
එහෙම වෙන්නේ නැහැ.
අනුගත වීමක් වෙන්න ඕන නේද? ඒකේ
හරියටම
අනුපිළිවෙලක් තියෙනවා.
අනුපිළිවෙලක් තියෙනවා. අර එතකොට සුත්තා අහනවා. අහනවා කියලා කියන්නේම අන්න මගේ දේවල් එකතු කරන්න, මගේ දේවල් එකතු කරන්නෙත් නැහැ. තියෙනවා අඩු කරන්නෙත් නැහැ. ඒ වගේම සංයුති ඇතුළත වෙනස් කරන්නෙත් නැහැ. දැන් මගේ දෙයක් කවලම් කරපු ගමන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට මේ බැරි වෙලා.
ඔව්.
ඒකනේ මං මගේ කැලි දාන්නේ. එතකොට කිය අභූතයෙන් චෝදනා කරනවා බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නාව නැහැ කියලා. මගේ කැලි දාපු ගමන්.
අන්න ඒක අපි දැන් අපි ඔක හිතලා කියන්න ගියොත් නම් කිය අපි චෝදනා කරන්නේ නැහැ කියලා. ඒක ඒ උනාට දැන් අන්නතන හිතන්න තරක් තියනවා මං හිතන්නේ. ඒ කියන්නේ මං අර පටන් ගන්නකොටත් කිව්වේ අපි දැන් දහම හොයන්නේ දැන් අපි දන්න දේ අඩුපුරෝ ගන්න. එහෙම නැත්නම් නොදන්න දේ දැනගන්න. අර දැනුමක් හොයන්නද මේ වචනේ තේරුම හොයන්නේ. අනේ මේ මට්ටමෙන් ගියොත් ඔය මට්ටමට අර සුදුසුකමට ඇවිල්ලා නැහැ නේද අපේ හැඳුරුනි.
එතනට ඇවිල්ලා නැහැ. මොකද එහෙනම් මට තේරෙන්න ඕනේ. අභූතේන් බුදුරජාණන් වහන්සේට චෝදනා කරන බුදුරජාණන් වහන්සේට මහා කරුණ බුදුරජාණන් වහන්සේ තරම් කරුණාවන්ත කෙනෙක් උත්තමෙක් මහා දැන් වචනින් සිහිපත් කරන වැඩි උත්තමෙක් ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්තමෙක් ගැන කතා කරන්න බෑනේ. ඒ කියන්නේ උන්වහන්සේට කරුණාව නැහැ. උන්වහන්සේ දෙන්න පුළුවන් උපරිම විදියට තමයි අපිට දීලා තියෙන්නේ. අපේ අදහස්, අපේ මතිමතාන්තර, අපේ හිතළු, අපේ සංකල්ප, අපිට හිතන දේවල් එක්කන්සු කරනවා කියන කියන්නේම භාග්‍යතුන් වහන්සේට අපි අභූතයෙන් චෝදනා කරනවා. අඩුයි. ඒකට මම ටිකක් දාන කර අන්න මහ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට මම වචනින් කිය කිය කරන්නේ ඒ උනාට අභියෝගයක් කරනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවන්ත නෑ. උන්වහන්සේ මේ අඩුවෙන් දීලා තියෙන. ඇයි අඩුවෙන් දීලා තියෙන නිසා කරුණාව නැති නිසා මම ඊට වඩා ලිහිල් කරලා ඉහිල් ලේසි කරලා දාන්නේ. ඒකින් කියනවා බුදුරජාණන් වහන්සේට මහා කරුණාව නැහැ කියලා. අන්න ඒ නිසා සුත අඩුද්ද නොකොට වැඩිද්ද නොකොට වෙනස්ද නොකොට දේශනා කළ දේ දේශනා කළ පිළිවෙලටම ඒ දේශනා කරපු නිදානය මොන වගේ අවස්ථාවකද දේශනා කරේ ඒක දේශනා කරේ මොන වගේ කෙනෙකුටද ඒකේ පර්යාය මොකද්ද ඒකේ පදවෙන්ජන මොකද්ද ඒකෙන් පෙන්වන දෙන කෝණය මොකද්ද කියන දේ හරියටම ඉගෙන ගන්න ඕන. අනේ ඉගෙන ගන්න දේ සුතා දතා මතක තියා ගන්න ධාරණය කර ගන්නවා. ධාරණය කරගෙන වචසා පරිචිතා වචනෙන් ප්‍රගුණ කරනවා. වචනෙන් ප්‍රගුණ කරලා මනසානුපෙක්කිතා මේ සිතින් මෙනෙහි කරනවා. හැබැයි අපි නිෂ්ඨාවකට නොයා යුතුයි. මේක මට තේරුණාට මේක බුද්ධ වචනය හරියටම මං අවබෝධ කරගත්ත නෙවෙයි කියන්නේ. මනසෙන් මෙනෙහි කරනකොට අන්න දික්ඛියා සුප්පට විද්දා. එතනටම අනුගත වෙලා අපේ මනස ඊට සමගාමී වෙදි ඊට අනුගතවම අඩුද නොකොට වැඩිද නොකොට එකතුද නොකොට බුද්ධ වචනයටම අපි අනුගත වෙද්දි අන්න අපේ දැක්ම පිරිසිදු වෙනවා. සුතේ
එතන සංඥාස තව වචනයක් එකතු වුණායි. දිට්ඨිය සුප්පටි විද්ධා මොන වගේ අර්ථයක්ද එතන කියන්නේ? අපේ දර්ශනය පිරිසිදු වෙන්න ඕන ඒ වගේද මේ?
අපි සර්
ළමයි
දෙන්නේ ඉන්නවා. ඒ ළමයි දෙන්නට ගුරුතුමා එකම ප්‍රශ්නයක් දෙනවා. එකම ප්‍රශ්නයක් දුන්නට පස්සේ එක ළමේ මේ ගාන හදනවා. මේ ගාන හදන්නේ තමන්ට අනුගතව එයාටත් උත්තරයක් එනවා. ඊට පස්සේ තව ළමයෙක් ඉන්නවා. ඒ ළමයාත් ගාන හදනවා. ඒ ගාන හදන්නේ දැන් අපිටම ගාන හදන්න මොකක් හරි සූත්‍රයක් මත ඒ පැති ගැනලු අවබෝධයක් නැහැ. මොකක් හරි මේ සූත්‍රයක් දෙනවනේ ආදේශ කරන්න. ඒ සූත්‍රයට අනුගත වෙලා ගුරුවරයා කියලා දුන්න විදිහට සූත්‍රයේ ආදේශක කිට්ටු කරගෙන අර ප්‍රශ්නය තුල අදාළ කරගෙන ප්‍රශ්නය දිහා බලාගෙන සූත්‍රයට අනුව විසඳනවා. විසඳනකොට උත්තරයක් එනවා. ඒ එන උත්තරය මට ආපු උත්තරයක්ද නැත්නම් ගැටලුවට අදාළව මේ අපි ගුරුවරයෙන් අහගත්ත සූත්‍රයට අදාළව ගාන විසඳුණාද?
ඒ සූත්‍රයට අදාළව විසඳෙනවා නේද?
විසඳෙනවා. අන්න ඒ වගේ.
ඔව් එතනින් ගත්තොත් අපි අර දිට්ඨිය සුප්පටි විද්ධා කියන එක. එතකොට මේ ගුරුවරයා කියන එක ඒ විදිහටම යෙදුනොත් ඒකෙ ප්‍රතිඵලය ලැබෙනවා නේද?
ගුරුවරයා කියුවේ ඒ විදිහටම අහගන්න ඕන.
එහෙමයි.
සූත්‍රය අනගුරුවරයා කියනකොට හරියට අවධානය යොමු කරලා ඒ සූත්‍රය අහගන්න ඕනේ. අහගත්තට පස්සේ ඒ සූත්‍රය අපි ගාන පැත්තකින් ලියලා හරියන්නේ නැහැ. ඒ සූත්‍රයට ඒ ගැටලුව දිහා බලාගෙන අදාළ සූත්‍රය උපයෝගී කරගෙන ඊට අනුගත වෙලා හදනවා. හදන්නේ ළමය තමයි. හැබැයි ළමයාගේ කිසි දෙයක් ඒකට එක්කාසු වෙන්නේ නැහැ.
පොඩ්ඩක් හරි එකතු කරලා පැරල් සූත්‍රයට වඩා වෙනස් පැත්තකට යන්න පුළුවන්.
වෙනස් පැත්තකට යන උත්තරේ වැරදි. හරියටම ක්‍රමේ ගන්නවා. ඒතර ළමයා තමයි හදන්නේ. ඒ වුණාට ගුරුවරයා කියපු දේ හරියටම අහගෙන ඒ සූත්‍රය හරියටම ඉගෙනගෙන ඒක දැන් ගුරුවරයා කියපු දැන් ගුරුවරයා කියද්දි කැලක් අඩුණොත් රවි මහත්මයා ආචාර්යවරයෙක් නිසා ඔය සම්බන්ධව දන්නවා අපටත් වඩා කැලක් පොඩි පොඩි හෝ අංශුම් කියන්නේ කොටසක් අඩුණොත් මොකද වෙන්නේ වර්ධිනවනේ අඩුවෙන් අහගන්නවා අහගෙන ඒ අඩුවෙන් අහගත්ත දෙයට අනුව ගැටලුව විසඳන්න ගියොත් උත්තරේ වර්ධිනවා. එනිසා ගුරුවරයා කියෙරදී අඩුනකොට වැඩිද නොකොට වෙනස්ද නොවේටම අහගන්නවා. හරියටම අහගෙන ඒක පැත්තකින් ලියලා තියෙනවා නේ. එහෙනම් සූත්‍රේ මත හැබැයි සූත්‍රේ උපකාරකයි. සූත්‍ර ඒකට හැකියාව ළමයාගේ පැත්තෙන් තියෙනවා. හැබැයි හැකියාව තිබුණාට ළමයාගේ දේවල් කිසි දෙයක් පෞද්ගලික අද්දකින් මේකට මොහොක අනිත් අනුව ඊට පස්සේ ගනුතන උපමාවකින් කියන්න උත්සාහ කරත්තේ උපමාව කොයිතරම් සාර්ථකද කියලා දැන්නේ. දැන් අර පළවෙනි ළමයා කරේ Tamanට ගැලේ එයාටත් උත්තරයක් ආවා. හැබැයි එයාට උත්තරේ ආවට ගානට අනුව ආපු උත්තරේ නෙවෙයි එයාට ආපු උත්තරේ.
එහෙමයි මං හිතන්නේ මේ කරුණ හුඟක් වැදගත් අපි සමහර විට අහලවත් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මේවා බුද්ධ දේශනා බුදුරජාණන් වහන්සේ දහම හොයන්න මෙන්න මේ ආකාරයට එන්න ඕන කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක ඒ ආකාරي නොවුනොත් එහෙම මේක අහුවෙන්නේ නැහැ. මොකද ඒක බුද්ධ දේශනාවේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහට මේක හරිම සියුම් දකින්න අමාරුම ධර්මතාවයක්. මේකනේ අර පෙරණැසු විරු දහමක්. කියන්නේ මේක ගාම්භීරයි කියනවා, දුද්දස්සී කියනවා, දකින්න දුෂ්කරයි කියනවා. එතකොට ඒ වචනවල මහා ගැඹුරක් තියෙනවා අපිට පේන්නේ නැති. දැන් අන්න මේ වගේ දහමක් මේ හොයනකොට අපේ පැත්තේ අර ඩෙවලොප් වෙන්න ඕන. අපි හදා ගන්න ඕන ක්වොලිටිස් ටිකක් තියනවා නේද අපේ හැඳුනේ?
තියෙනවා.
ඔව්. මං හිතන්නේ අපි මේ දහම හෙව්වට මෙන්න මේ අර්ථය අහු නොවෙන්න හේතුව අන්න ඒ කියන පැත්ත අපිට අහු වෙලා නැහැ. මෙන්න මෙහෙම හෙව්වොත් තමයි මෙතෙන්ට එන්නේ. අර සූත්‍රේ හරියට අහගන්නවා වගේ. ඉතින් ඔව් අපිට ඇත්තටම ඕන දැන් මේ දහම හොයන පිරිසක් හින්දා ලොකු උනන්දුවකින් මෙන්න මේ වගේ කරුණු සියුම් කරුණු ටික අපි මතු කරගන්න වෙනවා. ඉතින් මේවා තව තවත් මේ තේරුම් ගන්න ඕන කරුණු අපේ හාමුදුරනේ වචන ටික ආයේ මතක් කළොත් අර පාළි වචන ටික සුදාදාතාව වෙන්න කලින් මොනවාද කිව්වේ?
ඔව් දැන් අපි ඒකේ තැත් චුට්ටිත්තක් තියෙනවා එක්කාසු කරන්න. දැන් ඔව් දැන් ඔන සුත්ත දැන් එතකොට දැන් සුත්තා ධම්මං ධාරේති අනේ සුත් දතානං ධම්මං තමයි අත්තං උපරික්ක තියන්නේ.
එහෙමයි.
අන්න අර්ථූප පරීක්ෂණයට කරින් එහෙනම් මොකද වෙන්න ඕන? අර්ථූප පරීක්ෂණය කරන්නේ මේ පැත්තෙන්. සුතා කියන දේ බාහිරින් පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ.
ආහ්. ඒ කියන්නේ අපිට කෙනෙකුට කරන්න පුළුවන් ඔය જાති දෙක විතරයි. පරතෝ ගෝසයයි
යෝනිසෝච මනසිකාරය.
ආ. කෙනෙකුට එහෙමයි.
ඕ ඒ එතනදී කියන්නේ දැන් මුලින්ම දැන් අපි උත්සාහ කරන්නේ අපිට ඇඟට දැනෙන දේක් කරන්නනේ.
එහෙමයි. ඊට හරි කරන්න ඕනේ.
මොනව හරි
මාර්ගේ වැඩනවා කියලා නේද? එහෙමයි.
අන්න හරි. මොකද අපි මේ රවි මහත්මයා දැන් සතිපට්ඨානය කියන වචනේ ඉන්දියාවේ භාවිත වෙච්ච වචනයක්නේ. ඒක සතිපට්ඨානය කියන වචනය දැන් අර කන්දරක කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඒක හිටිය පෙස්ත කියලා මේ අසු පාලනය කරන කෙනෙක්. එයා කියනවා මේ අපිත් දන්නෝ සතර සතිපට්ඨානය කියන්නේ. ඒත් දැන් ඒ කාලේ සතර සතිපට්ඨානය කියන දේ මේ ඇද්දුවත භාවිතයට aran තියෙනවා. ඒතර සතර සතිපට්ඨානය කියන වචනේ. ඊට පස්සේ ඔය කුප්ප කියන සූත්‍රයේ පැහැදිලි කරනවා බ්‍රාහ්මණ පඬිතුවරු මේ පැහැදිලි කරන රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන.
හහහ.
එතකොට දැන් බුදුරජාණන් වහන්සේ
කලිනුත් මේවා ගැන
මේ වචන භාවිත වුණා.
එහෙමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන මේ මිනිස්සු දැනගෙන හිටියා ඇත්තටම.
වචන වශයෙන් ඒවට එයාලගේ කෝණේ හැටියට අර්ථකථන දීලා තිබුණා. ඉතින් ධාතු කියලා ගමු දැන් පූර්ණ කාශ්‍යප කියනවා පඨවි පඨවි කායන් අනුපේති අනුපගච්ඡති ආපෝ කායන් අනුපේති අනුපගච්ඡති තේජෝ කායන් අනුපේති අනුපගච්ඡති. එතකොට දැන් මේ පූර්ණ කාශ්‍යප පඨවි ආපෝ තේජෝ ආයෝ ඉගෙනනවා.
එහෙමයි.
සුඛ දුක්ඛ ජීව කියලා සප්ත පදාර්ථයක් ගැන ඉගෙනනවා මක්කලි ගෝසාන. එහෙමයි. එතකොට මේ ධාතු කියන වචන ඒ අයත් ඉගෙනනවා.
ඒ වගේ අදහසුත් තිබුණා මේ පටවි කියන්නේ තද ස්වභාවයේ තද ගතිය නේද? ඒක පොළොවට එකතු වෙලා යනවා, ඒ ධාතුවට එකතු වෙලා යනවා.
ඒක නේද? ඔව් එහෙම කාරණා එයාලත් කතා කරනවා. ඒත් දැන් ওই පරියාය සූත්‍රයේදී පරියාය සූත්‍රයේ ගැතරවසේ බොජ්ජංග ගැන කතා කරනවා. දැන් පරියාය සූත්‍රයේ පැහැදිලි කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් වික්ෂුන් වහන්සේලා පිරිසක් කිඳපාතේට වෙලාව තියෙන නිසා අනේ තීර්ථකාරාමයකට වඩිනවා. එහෙ ගියාට පස්සේ යන ඔබේ ශාස්ත්‍රෝරය උගන්වන්නේ කොහොමද? ඊට පස්සේ කියනවා අපේ බුදුරජාණන් අපේ භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ දුරු කරන හැටි. ඉතින් අපේ ශාස්ත්‍රෝරය උගන්වන්නේ ඕකමනේ. එතකොට අපේ ශාස්ත්‍රෝරයයි ඔබේ ශාස්ත්‍රෝරයයි අතර වෙනස මොකක්ද කියලා අහන්න. ඊට පස්සේ කියනවා මේ තව මොනවද උගන්න්නේ? එතකොට අපේ බුදුරජාණන් වහන්සේ සත්බොජ්ජංග ගැන උගන්නනවා. එතකොට අහනවා මේ ඉතින් අපේ ශාස්ත්‍රෝරය උගන්වන්නේ සත්බොජ්ජංග ගැනනේ. එතකොට අහනවා මේ ඉතින් අපේ ශාස්ත්‍රෝරය උගන්වන්නේ සත්බොජ්ජංග නම් ශ්‍රමණ භවත් ගෞතමයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සත්බොජ්ජ. එතකොට ඒ ශාස්ත්‍රෝරවරු දෙන්න අතර වෙනස මොකක්ද? ඉතින් අර විශ්වෝන් වහන්සේලා අන්න හරි පිලිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව බුදුරජාණන් වහන්සේගෙන් කිහිලා අහනවා. ඊට පස්සේ කියනවා මේ මහණෙනි බොජ්ජංග ධර්ම 17ක් අරයර ඒ කියන්නේ අනේ තීර්ථ කියන උගන්නන බොජ්ජංගයි තථාගත ධර්මයේ බොජ්ජංගයි. ඊට පස්සේ නීවරණ වර්ග 5 10ක් මේ අනේ ශාසනවල උගන්නන නීවරණ 5යි බුදුරජාණන් වහන්සේ උගන්නන. එතකොට දැන් එතකොට ඒකානේ භාවිත වුණා නේද අපේ රවි මහත්මයා මේ නීවරණ යටපත් කිරීම, බොජ්ජංග වැඩි වීම, සතර සතිපට්ඨානෙ වැඩි වීම, ධාතු ගැන, ආයතන ගැන, දැන් අර මොකද ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී හිම අර උගන්වන්නේ උත්තර කියන මානවකයට මේ පාරාශ්‍රීය කියන මේ තමගේ ගුරුවරයා මොකද ඉන්ද්‍රිය භාවනාවක් ගැන.
එහෙමයි.
ඉතින් එතෙන්දී මගේ ශාසන ඉන්ද්‍රිය භාවනාව ඊට වඩා වෙනස්. එතකොට දැන් ඔය සංකල්ප ටික සමකාලීන විමුක්තිකාමි සමාජයේ භාවිත වුණු වචන වගේම ඒ ඔස්සේ විමුක්තිය හොයාගෙන ගියා. හැබැයි
බොහොම වටිනා වහන්සේ මතක් කරපු එක මොකද අපි මේ බෞද්ධය ගොඩක් හිතාගෙන ඉන්නේ මේ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කිව්වහම මේක බුදුහාමුදුරුවෝ විතරක් කියපු දේවල් කියලා. මේක ඒ කාලේ ඉන්දියාවේ ඒවා තිබුණා, ඒවට අර්ථ තිබුණා. ඒවා පුරුදු කරපු අය හිටියා. නේද අපේ හැඳුරන? මොකද්ද මේ සූත්‍රේ කලින් කියපු සූත්‍රේ?
පරියාය සූත්‍රය. සංයුත්ත නිකායි 5 එක වගේ මට මතක. පරියාය සූත්‍රය.
හා හා. එතකොට මෙන්න මේ බොජ්ජංග ගැන කිව්වේ බුදුරජාණන් වහන්සේ විතරයි කියලා මේ අපි හිතාගෙන ඉන්නා. ඒ වුණාට මේ සූත්‍රවල අනේ තීර්ථකයොත් ඒවා භාවිතා කරලා තියෙනවා. ඒ වචනයි ඒවා පුරුදු කරන ඒවයි. ඒ එතකොට අනේ එතනදිත් හිතන්න ඕන මේ මේ ඒ වචන වලින් කිව්වට බුදුහාමුදුරුවෝ වෙන අර්ථයක් මතු කළා කියන එක නේද අපේ හැමෝටම?
ඔව්.
ඔව්. එතකොට තමයි අර අර කිව්වා වගේ මේක පොඩ්ඩක් වැරදුනොත් එහෙම වැරදි පැත්තකට යනවා. ඒ කියන්නේ මේ වචන ටිකම අපි පුරුදු කරනවා කියලා කළාට ඔන ඔතන තමයි මං හිතන්නේ අර දික්ඛියා සුප්පටිවිද්ධා එකේ වැදගත්කම තියෙන්නේ නේද අපි හඳුරන්නේ.
ඔව් අපි සර් දැන් මේ පරයයි මහවග්ග මහවග්ගයේ තියෙන්නේ මේ සංයුත්ත නිකායේ. ඒකෙන් කියනවා මේ මේ මොකද මේ සූත්‍රේ පරයයි සූත්‍රේ. ඔව් මේ පරියාය සූත්‍රයේ තියෙනවා බුදුරජාන් වහන්සේ හික්ම අඤ්ඤ චිත්තිය පරිභාජකයි ඒතද වෝචම් සමනෝවසෝ ගෞතමෝ ශාවකානං ඒවන් ධම්මං දේකිත ඒතුම් මේ භික්කේ පංච නීවරණේ පහයි චේතස උපස්කිරිතේ පඤ්ඤාය දුබ්බරිකරණේ සත්තබොජ්ජංගේ යථා භූතං භාවිතාති. ඔන්න දැන් එතෙන්දි සාමාන්‍ය සිංහල අර්ථය කියවොතින් සමන කියන්නේ අනේ පරිබ්‍රාජිකය කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් ඒත තුමේ වික්‍රේ මහන්නේ එන්න ඇයිද පංච නීවරණේ පහය පංච නීවරණ ප්‍රහාණය කරලා චේතස අර චේතස සිත කිලිටි කරන ප්‍රඥාව දුබල කරන පංච නීවරණ දුරු කරන්න සිත කිලිටි කරන ප්‍රඥාව දුබල කරන පංච නීවරණ දුරු කරන්න සත්බොජ්ජංගේ යථා භූතම් භාවිතාති. සත්බොජ්ජංගයන් නිකන යථා භූතම් භාවිතාති. යථා භූතේම භාවිත. මයම්ති කෝ ආවසෝ ශාවකානම් ඒවන් ධම්මං දේසේම. අපි කියන්නේ ඒ ධමමයි. ඒත තුම් මේ ආවසෝ පංච නීවරණේ පහයි චේතස උපකිරිතේ. ඉතින් අපි කියන්නේ ওই ටිකමනේ. කියලා මේ සූත්‍රේ හිමම අහනවා මේ ඉද නෝ ආවසෝ කෝ විශේෂෝ කෝ අදිපය මොකක්ද කරන මොකද්ද ඔකේ තියෙන වෙනස මොකද්ද කියන මොකද්ද විශේෂත්වය. ඉතින් ඕකත් ඒකමයි මේකත් ඒකමයිනේ. සමනස්සවා ගෝතමස්ස අම්හාතන් යදිදන් ධම්මදේශනායව ධම්මදේශනං අනුශාසනීයවති අනුශාසනಂತಿ. එතකොට ශ්‍රමණ ගෞතමයන්ගේ දේශනාවයි අපේ දේශනාවයි අතර තින්නානා කරන මොකද්ද නානස්සය මොකද්ද විවිධත්වය කෝ විශේෂ මොකද්ද විශේෂත්වය. ඉතින් දෙකම සමානයිනේ
එහෙම
කියලා කියන. එතකොට අපිට ඒ කියන්නේ වචන සමාන වුණාට සන්දර්භ සමාන වුණාට ඒ තුලින් ඉදිරිපත් කරන්නේ මේ ඒ ඉගැන්වීමල ඒ භාවිතාවන්වල ලෝකය තුල නතර වීම. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ වචන ඒ සන්දර්භ ඒ සංකල්ප උපයෝගී කරගත්තේ එතන විමසද්දී ඊතර වෙන්න නොරැඳෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය ලෝකයට දේශනා කළේ. කිසිදු දෙයක් නොලැබෙන්න.
එහෙමයි එහෙමයි. අපේ මේ පිරිස දැන් මේ සම්බන්ධව මොනවා හරි අහන්න තියෙනවා නම් ප්‍රශ්න යොමු කරන්න. මම හිතන්නේ මෙන්න මේ කරුණ අපි තව තව තේරුම් ගන්න අවශ්‍ය දේවල් මේ මේ දහම හෙව්වට දහම අහු නොවෙන්නේ මොකද කියන හේතු ටික තමයි ඔය තියෙන්නේ. අපිට අපි අර ගැඹුරුයි කියලා හිතනේවා හොයන්න ගියාට අර හොයන්න ඕන පිළිවෙලට ඒක අහන්නේ නැහැ. ඒකට හුඟක් වෙලාවට අපිට ඇහෙන්නේ නැහැ ධර්ම දේශනාවල. ඉතින් මෙන්න මේ කරුණ සම්පූර්ණ නොවුනොත් ඒකේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මේ ධහම අවබෝධ වෙන්නෙම නැහැ කියලා නේද අපේ හැමෝටම.
අවබෝධ වෙන්නෙම නැහැ.
අපි අවශ්‍ය කරුණු ටික මගහැරුණොත් කොච්චර හෙව්වත් වැඩක් නැහැ. කොච්චර දැනුමක් ගත්තත් මේවා කරුණු දන්නවා මේ දහම් දන්නවා. දැන් මෙතන මම හිතන්නේ හරි ගැඹුරු දෙයක් මතුණා. සප්ත බොජ්ජංග වැඩුවත් වැඩක් නැහැ මේ කියන විදිහට. මොකද අනේ තීර්ථක වැඩලා තියෙනවා සප්ත බොජ්ජංග. ඉතින් බලන්නකෝ දැන්. ඉතින් අපි අය
දැන් සප්ත බොජ්ජංග කියලා කියන්නේ දැන් ඔය චූල සීහනාද වගේ සූත්‍රයක් ගත්තා පස්සේ අනේ තීර්ථකයෝ පැහැදිලි කරන සංහාව දුරු කරා කියන්නේ කියන්නේ මේ මොකද්ද තණ්හාව දුරු කරා කියලා කියනවා. මට ඒ වචන මතක නැහැ කාඩකින් කියන බෙරි වචන ඇති නිසා මේ දුක හමු වුණා කියලා කියන උපාදානය නැති වුණා කියලා කියනවා. ඔය වචන වලින් එයාලා කියන්නේ.
ඔව්. අපිත් උපාදානය
විත රාගයි විත දෝසයි විත මෝහයි.
එහෙම.
ඔහොම පැහැදිලි කරනවා.
ඔව්.
සීහනාද සූත්‍රේ, චූල සීහනාද සූත්‍රේ.
දැන් මේ
මහත් ජානන් වහන්සේ දේශ. ඔව් සර්.
අපි කොච්චර මුලා වෙන්න පුළුවන්ද නේද මේ දහමේ නාමයෙන්?
දහමේ නාමයෙන් වෙනත් ශාස්ත්‍රවරයෙකුගේ දෙයක් වඩනවා වෙන්නට පුළුවන්.
අන්න ඒක තමයි. අපි බොජ්ජංග වඩනවා කියලා හිතාගෙන වඩන්නේ අර ශාස්ත්‍රවරයෙකුගේ වෙනත් ශාස්ත්‍රවරයෙකුගේ දෙයක් නම් නේද? කොච්චර මේ භයානක தත්ත්වයක්ද මේ දහමක් ලැබුණ වෙලාවේ.
ඇත්තටම නෝ දහ ධම්ම චක්කව පහළ වෙන තේ අපි ඇත්තරම අන්නේ තීර්ථකවල තමයි ඉන්නේ.
එහෙමයි. මමත් අන්නෝක තමයි අපි අර එක එක විදිහට කියනවා. දැන් කට්ටිය මේ පිළිගන්න අකමැති උනත් අපේ මං හිතන්නේ පළවෙනි සාකච්ඡාවේදීද කොහෙද අර සීලය ගැන කතා කරද්දී දැන් අපි ඉන්නේ සීලබ්බත පරාමාසික කියන එක ඔක කිව්වට තේරෙන්නේ නැහැ. මෙන්න මේ මේවයි සියුම් පැති දකිනකොට තමයි මේ අර සීලය කියලා හිතාගෙන ඉන්නේ සීල රුතේක නෙවෙයිද අපි කියලා සමහර විට ඒ ලොකු අර්ථකින් මම මේ මත කරන්න ඒවා කතා කළේ. ඉතින් අපි ඒකෙන් කියන්නේ සීලය එපා කියන එක නෙවෙයි කියන එක මම නැවත නැවත මතක් කළා. හැබැයි අපි දන්න සීලයයි බුදුරජාණන් වහන්සේ මතු කරන සීලයයි කියන දැන් මෙතෙන්දි මතු වුණා. ඔය කතාව කිව්වොත් මේ බොජ්ජංග කියන එකෙත් ඒ බුදු කෙනෙක් පෙන්නන බොජ්ජංගයි සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්න බොජ්ජංගයි අතර කොච්චර වෙනසක්ද? එතකොට මේ ඉතින් ඊට පල්ලෙහා ඔය දාන සීල භාවනා වගේ ඒවා ගැන හිතාගෙන ඉන්න එකයි ඒ බුදු කෙනෙක් මතු කරන්න හදන අර්ථයි අතර කොච්චර වෙනසක් තියෙන්න පුළුවන්ද? ඉතින් ඒ හින්දා මෙන්න මේ ඒ බුදු කෙනෙක් පෙන්නන ඒ වචන ටික මම හිතන්නේ හොඳට තේරුම් ගන්න උත්සාහ කරන එක හරි වටිනවා කියලා. මේවා ගැන මොකද අහන්න තියනවා නම් ඒවා මතු කරන්න. මොකද මේක තියෙන්නේ සාකච්ඡාවකට. ඉතින් මම හිතන්නේ ඔය ගොඩක් නොතේරෙන දේවල් ඇති. දැන් ඒවා අපි විමස තව තව තේරුම් ගන්න වෙනවා.
ඉතින් ගැටලු නැතුව ඇතිද මිට නේද?
ඔයගොල්ලෝ ගොඩක් දහම් කරුණු සාකච්ඡා වුණා. ඉස්තර වුණා මේ පොඩ්ඩක් එක දවහන්න තමරතර පොඩ්ඩක් මට අපස්සට ගිහිල්ලා පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න කැමති අපි කතා කළා අර දුක පිළිබඳව. එතනදී පැහැදිලි වුණේ පැහැදිලි කළා දුක කියන එක විඳින ස්වභාවයෙන් තමයි අපිට තේරෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ විඳින ස්වභාවයෙන් නෙමෙයි, ඊට වඩා වෙනත් අර්ථකින් කියන එක. කරුණාකරලා ඒක පොඩ්ඩක් නැවතත් මේ පැහැදිලි කරන්න පුළුවන්ද මේ අනුකම්පාවෙන්?
හොඳයි, අපි මේ දුක කියන දේ විභංග කරපු තැනක් අරගනිමු. විභංග කරපු තැනක් ගත්තට පස්සේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ වගේ තැනුත් විස්තර කරනවනේ. ජාතිය කියන දේ දැන් ජාතිය දුකක් හැටියටනේ විස්තර කරන්නේ. දැන් මේ කතමංචාවසෝ ජාති යාතේ සන්තේසං සත්තානං සම්මිතං සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති නිබ්බන්ති අවිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිදාවෝ. ඔය විදිහට ජාතිය විස්තර කරනවන්නේ. අපි ඊටත් වඩා ලේසි මේ තවි මහත්මයා මේ ටික දැනෙන දුක ගෝචරයිනේ. නිසා අපි ජරාව ගැන කතා කරමු. දිරීම ගැන දිරීම ගැන කතා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ කතමංචාවසෝ ජරා තේසං තේසං සත්තානං එහෙම පැහැදිලි කරනවා. මේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචත ආයිනෝ සංහාන ඉන්ද්‍රියාණං පරිපාකෝ. ඔය විදිහට පැහැදිලි කරනවානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කණ්ඩිච්ඡං මේ ජරා දිරීම ඔන්න දිරීම කියන්නේ දිරපු දේවල් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් ජරාව අපි තේරුණ මට්ටමින් ජරාව දුකක් කියලා කියමු. දැන් අපේ මහත්මයා ඇහුවේ මේ දුකත් එක්කනේ කතා කරේ. අපිට ගෝචර මට්ටමින් ගත්තට පස්සේ ජරාව දුකක් අපිට. දිරන එක වයසට යන එක. හැබැයි බුදුරජාණන් වහන්සේ දිරීම ගැන කියලා ජරා. ජරා කියන්නේ දිරීම මිසක දිරපු දේවල් නෙවෙයි. මේ ජරා කියන්නේ ජීර්ණතා ජීර්ණය වීම. හැබැයි ජීර්ණය වෙච්ච දේවල් නෙවෙයි. කණ්ඩිච්ඡං කැඩීම. දැන් කැඩීම දැන් අස්ති කැඩීම කියලා ගමු. අස්ති කැඩීම මිසක කැඩුණු අස්ති නෙවෙයි. ඒක දෙකක් දෙපැත්තට යනවා. පාලිච්ඡං පැලීම පැලෙනවනේ. අපි හිතමු කෙස් පැලෙනවා සම පැලෙනවා. අර පැලීම කියන ක්‍රියාව මිසක පැලුණු සම පැලුණු කෙස් නෙවෙයි. වලිත්තචතා රැලි වැටීම රැලි වැටුණු සම නෙවෙයි. සම රැලි වැටීම මේ අර ලෝකෙ දෙක උත්පාදක කරගෙන කියන්නේ. ආයිනෝ සංහානි කියන එකට සංයුක්ත කරන මනාව හානි වීම ආයුනෝ ආයුෂවල මන හානිය මිසක හානි වෙච්ච ආයුෂ නෙවෙයි. ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියන් මෝරායාම මිසක මෝරා ගියපු ඉන්ද්‍රියන් ගැන කතා කරනවා නෙවෙයි බුදුරජාණන් වහන්සේ. අයං උච්චති ජරා මෙන්න මේක කියන ජරා කියලා. ඒක බලන්න බුදුරජාණන් වහන්සේ මේ අපිට එතන දැන් දුක කියන අපිට තේරෙන තැනකින් ගත්තට පස්සේ දුක කියන තැන දිරණ එක දුකක්නේ ඇත්තටම. ඒක ඉතින් ඒ ඔය මේ දිරණකට දුකයි කියලා කියන්න මේ අපේ අරක ශාස්ත්‍රවරයා සුනිත් ශාස්ත්‍රවරයාත් ඔය වගේ කාරණා කිව්වනේ. බෞද්ධ නොවන වෙනත් ආගමකෙට වුණත් ඔය මේ දැන් මේ දවසට හොඳටම තේරෙනවනේ. ඉතින් ඒක දුකක් කියලා. ඒක බෞද්ධද හින්දුද කිතුනුද ඉස්ලාමද කොම්පියුසියස්ද තාවෝ දහමද නැත්නම් යුදෙව්ද එහෙම කිසිඳු වෙනසකින් තොර ඔත මේ ජරාව දිරණ එක දුකක් බව පැහැදිලි කරන්න පුළුවන් නේද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට හම්බෙන දේවල් ජරා දිරීම කියලා නෙමෙයි. දිරීම එනම් බලන්නේ එක වචනයක කොච්චර මේ වචන අපිට තේරෙනවා වුණාට අපිට අපේ අපේ කෝණයට ගැලපෙන අර්ථයට වඩා වෙනස් අර්ථයක් නේද බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ලබා දීලා තියෙන්නේ අපිටනේ. මම ඔය අපිට තේරෙන මට්ටමින්ද
එහෙමයි අපේ හඳුරේ තව ටිකක් මතු කළොත් දැන් අපිට හිතෙන්නේ අර කිව්වා වගේ සමට සිද්ධ වුණ දෙයක්. ජරාව වයනේ වයසට යෑම කියන එක සමහර එළියටිලා හරි මොකක් හරි මේ දෙයකට සිද්ධ වෙන දෙයනේ අපි මේ බලන්නේ මේ කියන්න ඇත්තේ කියලා. හැබැයි මේ අර ඉස්සෙල්ලා අපි අර උපමා වලින් අර කනවා කියනකොට බත් ගැනවත් කන කෙනා ගැනවත් නෙවෙයි මේ කියන්නේ ක්‍රියාව නේද? මේ මේ ජාති ජරා කියනකොට අපිට හිතෙන්නේ මේ ශරීරයට සිද්ධ වෙන දේ මේ කියන්නේ කියලා. අපි අත්දකින්න දේ. හැබැයි මේ මේ අර්ථෙන් ගොඩක් එහාට ගිය මෙන්න මේ මේ දකින්න අමාරු තැනක් පෙන්වන්නේ. ඒ කියන්නේ ජරා කියන එක මේ ශරීරය කියන එක නෙවෙයි ශරීරය උදව් කරගන්න ආයේ සිද්ධිය විස්තර කරන්න. හැබැයි ශරීරය ගැන නෙවෙයි මේ කියන්නේ.
ඒක තමයි.
එහෙමයි. ඒ වගේ අදහස අර කලින් කියපු එකත් එක්ක උපමාවත් එක්ක මං හිතන්නේ මේවට සම්බන්ධ කරලා මේ හැම එකකටම ගන්න වෙනවා නේද අපේ හැඳුනේ.
ඔව්. ඇත්තරම මේ අපි රවි මහත්මයා භාවනා කරන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට දේශනා කළ තේින්න අපි චතර සතිපට්ඨානය වඩන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට අපි බොජ්ජංග භාවිත කරන්න ඕන. කොහොමද? බුදුරජාණන් වහන්සේ කියපු විදිහට දානය, සීලය, භාවනාව, එහෙම නැත්නම් සමතය, විදර්ශනාව, චතර සතිපට්ඨානය වැඩීම, සිහිය පැවැත්වීම ඔය ආදී සියල්ලම කිසිසේත්ම එපා කියන්නේ නැහැ. හැබැයි ඕකට එකතු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට. අන්න ඒක අන්න එතනට අපිට එකතු වෙන අදහසක් ඇටියට එන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා කියන මට හැඟෙනවා.
එහෙමයි අපේ මේ සාකච්ඡාවල මතු කර ගන්න අපි උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර්ථය මොකද්ද අපේ අදහස් වලින් එහාට ගිහිල්ලා ඒක මතු කර ගන්න.
අන්න එතෙන්දී අපි මුලින්ම කරන්න ඕන කරන්න යමක් කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ ඕනනේ කරන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ කළ දේ හොයන්න ඕන නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ හොයන්න නම් බුද්ධ වචනේ හොයන්න යන්න වෙනවා. අන්න ඒ බුද්ධ වචනේ එහෙනම් අපිට ඉගෙන ගන්න වෙනවා. බුද්ධ වචනේ ඉගෙන ගන්නකොට අන්න දේශනා කළ විදිහටම අර මම මුලින් මතක් කළා මෙන් අඩුදනකොට වැඩිදනකොට වෙනස්දනකොට ඉගෙන ගත යුතු වෙනවා. අන්නේ ඉගෙන ගැනීමත් එක්ක එතන පිරිසිදු වුණොත් තමයි අපිට ඒක භාවිතයට ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා මුංචි අදහසක් මම ඒකතු කරේ. දැන් බලන්න දැන් බිරනවා කියපු එක උනත් දැන් අපි හිතන අර්ථය අපි තහවුරු කරගත්ත අර්ථය නෙවෙයිනේ අතරම බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ.
ඔව් මෙතන ඔව් අපි අර දුක ගැන ගොඩක් කතා කරන ඉස්සරහට කතා කරන්න ඕන කිවි දැන් මෙතන අන්න ඔය ජාති ජරා ව්‍යාධි මරණ ඒවයි තව පැත්තක් මතුවෙන්නේ ඇති. මේක අර මේ දේකට සිද්ධ වෙන එකක් නෙමෙයි මේ කය ගැන කියන කතාව නෙමෙයි ඒකයි. ඒකනින් ඉක්මවා ගිය මෙන්න මේ ක්‍රියාව කියන එක ඕකට තමයි අර අපි ටිකක් බර වචනේ දාන්නේ සංස්කරණ ගතිය නේද? සංස්කාර දුක්ඛ කියන පැත්තට පොඩ්ඩක් කිට්ටු වෙනවා මේ විදිහට හිතුවොත් මං හිතන්නේ නේද අපේ හැමෝම.
හරි. හරියට හරි. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ අපිට මේ දැනෙන අපිට තේරෙන දුකනේ සංස්කරණ දුක. සංඛාර සංස්කාර දුක, සබ්බේ සංඛාරා දුක්ඛාති. ওই සංස්කාර දුකයි කියලා දකින්න ඕන කොහොමද? යදා පඤ්ඤාය පස්සති නේද? ඔන්න ওই සංස්කාර දුක යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකිනකොට. අන්න එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? ඒක මගේ හැට පේන එකක් ගැන කතා කරන්නේ. මගේ මනස කියන මාසකතවත් මනසන ගැනවත් මේ නෙවෙයි කතා කරන්නේ, ප්‍රඥාවයකටයි. එතකොට රවි මහත්මයා, ඔය සංස්කාර දුක කියන තැන, සබ්බේ සංඛාරා දුක්ඛාති, සියලු සංස්කාරයන් දුකයි කියලා යදා පඤ්ඤාය පස්සති, ඒක දකින්නේ ප්‍රඥාව කියන ඇහැට. එහෙනම් අපි මුලින්ම කරන්න ඕන බලන්න කලින් බලන්න අවශ්‍ය වන ඇහැ උපද්දව ගන්න ඕන. ප්‍රඥාව කියන ඇහැයි උපද්දව කරගන්න ඕන. ඔය ඇහැ උපද්දව ගන්නෙ කොහොමද? ඒ ඇහැ නිකන් උපදින්නේ නැහැ. කරුණු දෙකක් ඕන. ඉත්ත ධම්ම කියන සූත්‍රයේ පැහැදිලි කරනවා සුස්සූසා පරිකුච්ඡා. ඔන්න ඔය දෙකත් එක තමයි ධම්මචක්කුර. ඒ දෙකේ ආහාරයෙන් තමයි ධම්මචක්මේ ධම්මචක්කුව එහෙම නැත්නම් සමානයි ප්‍රඥාව කියන ඇස උපද්දව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සුස්සූසා ආයේ එන්නේ අතෙන්ට. සුස්සූසා හරියට අහගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියපු දේ දේශනා කළ දහම දේශනා කළ විදියටම අඩුද නොකොට වැඩිද නොකොට එකතුද නොකොට අදාළ නිදානය මේක කාටද දේශනා කළේ, ඒ වගේම මේකේ පර්යාය මොකද්ද, මේකේ පද ව්‍යංජන මොනවද, මේකෙන් දුන්න කෝණය මොකද්ද, අන්න ඒක හරියට අහගන්න ඕන, හරියට ඉගෙන ගන්න ඕන. පරිපුච්ඡා දෙවෙනි ආහාරය තමයි විමසීම. හරියට අහකට දේ හරියට විමසනකොට අන්න උපදිනවා ඒක දෙ දෙක වෙනවා කියන්නේ මේ තින් ප්‍රඥාව කියන ප්‍රඥාව පහළ අන්නේ ඇසින් පුළුවන් අර අපිට තේරෙන දුකට එහා ගිහිල්ලා අපේ රවි මහත්මයා සිහිපත් කරා වගේ උනේ ওই සංස්කරණය කියන දේ දකින්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන සංස්කරණය දකින එකද, ඒක දකින්න අවශ්‍ය ඇහැ උපද්දව ගන්න එකද? කාරණයක් හැටියට ඇහුවොත්
එහෙමයි. ඒ දකින්න ඇහැ කියන එක අර දහම් ඇස කියන එක නේද අපි හඳුරන්නේ?
ඔව්, අපි මේ රවි මහත්මයා අන්නේ දහම් ඇස. නම් දහම් ඇස නිකන් හම් වෙන්නේ නැහෙනේ. අන්න ඒකට ඒකවත් ආහාරයක් තියෙනවා. සුස්සූසා පරිකුච්ඡා. ඉතදම කියන සූත්‍රයේ සුස්සූසා හරියට වෙද්දී පරිපුච්ඡා කියන විමසයි කියන එකනේ. විමසීම වෙද්දී අන්න ඒතර ධම්මචක්කෝ හටගන්නේ.
සුසුසා කියන්නේ ඒ කියන විදිහටම ඇහෙන්න ඕන නේද?
අර අපි උපමාවක් ගත්තේ ගුරුතුමා කියන දේ හරියටම අහන්න ඕන කියලා.
එහෙමයි එහෙමයි. අර අපිට හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ අන්නේ හරියටම ඇහෙන එක වෙලා නැහැ. ඒ හින්දා තමයි මං හිතන්නේ අපිට මේ කල්යාණ මිත්‍ර සේවනය කියන එක අවශ්‍ය වෙන්නේ අර අපිට වැරදුන තැන් පෙන්නලා දීවි. ඕක නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා අය අය මතක් කරන්න මම හිතන්නේ ඔබ වහන්සේ වගේ අය අපිට හුඟක් උදව් වෙනවා. දැන් මම හිතන්නේ අපි අද කාල වේලා ගත වෙලා හින්දා අර මහත්ෙක් කිව්වා වගේ මම හිතන්නේ දැන් සමරයිස් වුණා කියලා මේ නැත්තම් ආයේ මේ සාරාංශ කරන්න පුළුවන් දෙකකට හරි පස්සේ අපි මේ අවසන්
කරනවා. මම කරා මේ ලක්ටගේ ප්‍රශ්න දෙකක් යොමු වෙලා තියෙනවා. එකක්
පොඩ්ඩක් ඔය ප්‍රශ්න දෙකක් අහලා තියෙන කොහොමද අපි ප්‍රායෝගිකව මේ දහම අනුව ජීවත් වෙන්නේ කියන විදිහටම අහන්නේ කොහොමද? ඔය ප්‍රශ්න දෙකම මං හිතන්නේ අපි තව තව සාකච්ඡා කරන්න ඕන. ඒ එතෙන්ට අවශ්‍ය කරුණු ටික අර වචන වලින් කෙටියෙන් අද සාකච්ඡා වුණේ ඔන්න ඔය දෙකට අවශ්‍ය ටික. මේ එහෙම නේද අපේ හැඳුරන්නේ?
ඔව්, ඇත්තටම මේ
ඔව්. දැන් මේක එකපාරක් ඇහුවට පැහැදිලි වෙන්නේ නැහැ. එහෙමයි අපේ
හැඳුරන්නේ. ඒ කියන්නේ මේ දේවස්ථාන කියන සූත්‍රයේදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඉන්දියානු සමාජයේ විමුක්තිකාමී සමාජය කියලා කියන්නේ ශූරත්වයෙන් අග්‍රයි, සතිමන්ත භවයෙන් අග්‍රයි, ඒ වගේම භ්‍රමචාරීත්වයෙන් අග්‍රයි. ඒ කියන්නේ එයාලට ආයේ මේ භ්‍රමචාරීකම මේ අමුතුවෙන් උපද්දවලා මේ උගන්වන්න ඕනේ නැහැ. ඒ වගේම සතිමන්ත බව සිහිය කියන්නේ හොඳටම පිහිටලා තිබුණා. ආයිමි අපි වගේ අමුතුවෙන් උපද්දවන්න ඕනේ. එයාලා ඒ සමාජයේ සිහියෙන් වේදනාව ඇති වෙනවා, සිහියෙන් වේදනාව පවතිනවා, සිහියෙන් වේදනාව නැති වෙනවා තිබුණා. ඒ අයට සිහියෙන් හඳුනා ගැනීම ඇති වුණා, සිහියෙන් හඳුනා ගැනීම පැවතුණා, සිහියෙන් හඳුනා ගැනීම නැති වුණා ඒ සමාජයේ තිබුණා. සිහියෙන් චේතනා ඇති වුණා, සිහියෙන් චේතනා පැවතුණා, සිහියෙන් චේතනා නැති වෙනවා, නිරුද්ධ වෙනවා ඒ සමාජයේ ඒතරම් සතිමන්තයි. සිහිය කියන දේ උපරිම තිබුණා. භ්‍රමචාරී ගුණය උපරිම තිබුණා. ශූරත්වය යම ග්‍රහණය ඉගෙන ගැනීම කියාව ඒ සමාජයේ හොඳටම තිබුණා. ඒ වගේම ඒ කාලේ විවහාර කරපු භාෂාව පිළිබඳව කියපු අර්ථය හොඳට ඒ අයට තේරුණා. ඒ වගේම චින්තනික විප්ලවයක් තිබුණේ. දැන් ඔහොම ගත්තට පස්සේ දැන් ඉන්දියාව, ඊට පස්සේ ග්‍රීසිය, ඊට පස්සේ ජපානය, ඔය මුළු කලාපෙම ඊටත් වඩා මධ්‍යදේශයේ කියන්නේ ඔය ශූරත්වයෙන්, සතිමන්ත භාවයෙන් සහ මේ භ්‍රමචාරීත්වයෙන් අග්‍රතම සමාජය. මේ අග්‍රතම සමාජයක මේ වචනයක් කියෝ, පද පේරි දෙකක් කියෝ සනෙන් මේ අවබෝධ කරගන්න පුළුවන් බාහ්‍ය දාරුචීරිය, පුකුසාන්ති, ඊපස්සේ කවුද උපතිස්ස කෝඩිත වගේ මේ බොහොම වේගෙන් තේරුම් ගන්න පුළුවන් සමාජයක් තිබුණා. අන්න එහෙම තිබුණත් බුදුරජාණන් වහන්සේ වගේ මහා උත්තරමයාණන් වහන්සේ නම, ඒ කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියක්ය භාග්‍යතුන් වහන්සේට හොඳටම තිබුණා. ඒත් බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන ආන්නේ ඒ වෙලාවේ උපතලී වෙනවා, අනේ මං මේ අවබෝධ කරගත්ත ධර්මය අධිගතෝකෝ මෙයන් ධම්මෝ දුද්දසෝ දොර පැහැදිලි කරන්නේ ගම්බීරෝ දුද්දසෝ දොරනුබෝධෝ අටක්කාචරෝ සන්තෝ පනීතෝ නිතුනෝ පඬිත වේදනී. මම මේ අවබෝධ කරගත්ත ධර්මයේ ගාම්භීරයි, දකින්න දුෂ්කරයි, දුරනුබෝධ අවබෝධ කරගන්න අමාරුයි කෙනෙකුට, ඊළඟට අටක්කාචරෝ තර්කයේ හැසිරීමක් නැහැ, නමුත් සාන්තයි ප්‍රණීතයි, ඒක තියුණුයි, පඬිතයන්ට විතරයි මේක ගෝචරයි, ආලේ රාම ආලේ රත ආලේ සමුද්ධිත, මේ කාමයේම ඇලිච්ච, කාමයේම නවාතැන් ගත්ත, කාමයේම සතුරු වෙන මිනිසුන්ට කොහොමද මං දේශනා කරන්නේ? මේක දේශනා කරද්දී මේ අය නොතේරුම් ගත්තොත්, ඒ කියන්නේ ඔය මේ අය නොතේරුම් ගත්තොත් කියන්නේ උපතිස්ස කෝලිත, මේ බාහ්‍ය දාරුචීරි පුකුසාති වගේ ඒ වගේ දේශනා කර සැනින් වටහා ගන්න පිරිසක් හිටපු සමාජ, මේක තේරුම් නොගත්තොත් මට වෙහෙසක් විතරයි කියලා. අර වගේ මහා ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් යුක්ත වෙච්ච සත්‍යයේ ආශ්‍රය අනුසය දකින්න පුළුවන් ඉති මා ඒ ශ්‍රේෂ්ඨෝත්තම ආනන්ද වහන්සේ මේ මන්දගාමී වුණා මේ ධර්මයේ දේශනා කරන්න. එතකොට අපිට අපේ පැත්තෙන් බලනකොට ඒ භ්‍රමචාරීත්වය අපිට තේනවද? ඒ ශූරත්වය අපිට තේනවද? ඒ තිබිච්ච සතිමන්ත බව අපිට තේනවද? ඒ කාලේ විමුක්තිකාමී ශ්‍රේ සම්ප්‍රදාය අපිට තියෙනවද? ඒ අයගේ භාෂාව අපිට තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිධානය අපි දන්නවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පද ව්‍යංජන අපි දන්නවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෝණය අපි දන්නවද? අපි ඒ බුද්ධ වචනයෙන්ම සැසඳීම අපි කරනවද? එතකොට බලන්න ඒ කාලේ අයිතත් බුදුරජාණන් වහන්සේ අරතරන් උත්තම ආනන්ද වහන්සේම වෙන කවුරුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේත් අර වගේ පිරිසකට ධර්මීය පැහැදිලි කරන්න මන්දෝත්සාහි වුණා නම් සසඳන සාපේක්ෂව බලමු, තම තමන්ගේ පැත්තට හැරිලා අපි කොයිතරම් උත්සාහයක් බුද්ධ වචනේ හදාරන්න කරන්නට කලින් දැන් අපි කරනව නම් කරන්න ඕන බුදුරජාණන් කාගේ හරි අන්නේ තීර්ථකයෙක්ගේ දෙයක් කරනවා, අන්නේ දෙයක් බුදුරජාණන් වහන්සේගේ නම මුලින් තියාගෙන අන්නේ දෙයක් කරනවා වෙනවනේ, හරියට ඉගෙන ගන්න නැති වුණොත්. එහෙනම් බුද්ධ වචනේ ඉගෙන ගන්න විතරක් කොච්චර කැපකිරීමක්, කොච්චර යොමු වීමක්, කොච්චර අනුගත වීමක් තියෙන්න ඕනද කියන අපි මේ විමසන්න ඕන කියලා මම යෝජනා කරනවා. හොඳම දේ තමයි මේ, ඒ කියන්නේ මේක මේ බුද්ධ වචනය විමසන්න, ඒ බුද්ධ වචනයම මතු කරලා දෙන උත්තමයන් ඇසුරු කිරීම, ඒ වගේම භාෂාව හැදෑරීම, භාෂාව දැනගත්ත කියලාවත් බෑ. ඒකෙන් කියන දේ හරියටම තේරුම් ගන්න ගැනීම කියන කාරණය හොඳයි කියලා කල්පනා කරනවා. මේ ඉතින් ඉස්සෙල් යෝජනාවක් හැටියට පුංචි යෝජනාවක් කරනවා. බුද්ධ වචනේ හරියට ඉගෙන ගැනීම කියන තැනට අවධානය යොමු කිරීමමයි ප්‍රතිපදාව වෙන්නේ පළවෙනි කාරණේ. එක ගැන කතා කරලා අපි 3-4 ගැන කතා කරලා 10 15 100 1000 ගැන කතා කරලා ඒක සාර්ථක නැහැ කියලායි මම හිතන්නේ.
එහෙමයි මහත්මයා. මම හිතන්නේ ඔව් කාල වේලා ගත වුණා හින්දා අවසන් කරන්න බලමු. ඔව් දීලාශ මහත්මයා මම හරි කියන්නේ
මොසරයි මේ ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ මහාචාර්යතුමා ගැනත් අවසරයි. ඉතින් අද මේ සාකච්ඡා කරපු දේවල් ඉතාමත්ම ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ අපිට ගැඹුරු වෙලා තියෙන්නේ මොකද ගොඩාක් දේවල් මේ වෙනකොට අලුතෙන් දැනගත්ත දේ බොහෝ තියෙනවා. ඉතින් ඒ නිසා මේක අපිට ගැඹුරුයි වගේ පෙනෙයි. නමුත් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේක නැවත නැවත අහලා මහාචාර්යතුමා කිව්වා වගේ නැවත නැවත ඇසීමෙන් ඒ කියන්නේ අර තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිරිසිදුව පැහැදිලිවම ඇසීමෙන් ඉතින් ඒකට අවශ්‍ය කල්යාණ මිත්‍ර භාවය අපිට දැන් ලැබිලා තියෙනවා. අපිට ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපිට මහාචාර්යතුමාත් ඒ කරුණ කාරණා අපිට බුද්ධ දේශනාවල තියෙන විදිහටම අපිට අසන්නට දැනගන්නට ලබා දෙනවා. ඉතින් ඒ ගැන ඔබ වහන්සේටත් අපේ මහාචාර්යතුමාටත් පින්න පුණ්‍යානුමෝදනා කරද්දී තියෙන බොහෝ පුණ්‍ය පින් ඇතිව අපිට මේ සහභාගී වෙන්න අපිටත් ඒකට ඉඩපහසු ලබා ගන්න ලැබිච්ච එක අපේ වාසනාවක්. ඒ වගේම ඔබ අපගේ තනමල්ලිල ඥානවිමල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කරගෙන යන මේ ධර්ම කරුණු කාරණා දිගින් දිගටම කරගෙන යාම සඳහා උන්වහන්සේට නිරෝගී නිදුක් සුව සහ ජීවනය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහාචාර්යතුමාට මේ වගේම අපි දිනු දිනාටම මේ බෙදා දෙන ධර්මයේ නිසාම එතුමාට මේ කටයුතු ඉදිරියටත් කරගෙන යාමට තවත් ලෝකවාසීන්ට බෙදා දීමට මේ වගේම නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය මේ අත්භාවයේදීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මහාචාර්යතුමාටත් ඒ වගේම මේක මේ ආත්මයේදීම මේ භවයේදීම මේ නිදුක් නිරෝගී පත්‍යයට පත් වෙලා නිවන් සුව ආත්මේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සියලු දෙනා මේ සහභාගී වෙච්ච සියලු දෙනා මේකෙන් පෙන්නන අය විතරක් නෙමෙයි අපේ කෙවල්වල අයත් මේක සහභාගී වෙනවා. ඒ අයට මේ කුසල කර්මයේ හේතු කොටගෙන ඒ අයටත් මතුවත් භව මේ භවයේදී මේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ප්‍රඥාව උපදව ගන්න අර පත්‍ය දෙකක් ගැන කිව්වා. ඒකට හේතු දෙකක්. ඒ දෙක ලබාගෙන මේ ධම් ඇස පහදා ගන්න ධම්ම චක්කුව පහදා ගන්න මේ කුසල කර්මයේ හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ වටපිටාවේ ඇති වෙලා තියෙන ලෙඩ දුක් කරදර මේ වෙන බේරිලා මේ අත්භවයටම මේ නිවන සාක්ෂාත් කර ගැනීමට ඔබ සියලු දෙනාටම මේ අද කරගත්තා වූ මේ කුසල කර්මය උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සරණයි. සාදු සාදු
සාදු සාදු තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සෑමදින අටම සවිනාස දෙන්නාම බොහෝ පින් බොහෝ පුණ්‍ය කර්මයක් අපට ලබා දුන්නේ. බොහොම පින් එන්න අවසන් කරනවා.